announcements by the Speaker. I wish to inform that a meeting of the Committee on Parliamentary Business and immediately after that a meeting of the Committee on Selection are scheduled to be held today, Thursday the 25th of June 2026 at 2 p.m. in the Committee Room Number 2, and all members of these committees are requested to be present at their respective meetings. Presentation of papers. The Honourable Prime Minister and Minister of Education, Higher Education and Vocational Education.
Honourable Deputy Speaker, I present the annual performance report of the Ministry of Digital Economy for the year 2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Science, Technology and Digital Transformation. I present the annual report of the National Education Commission for the year 2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital. I also present the annual report of the National Credit Guarantee Institution Limited for the year 2024, the annual report of the Sri Lanka Export Credit Insurance Corporation for the year 2024, and annual performance report of the Department of National Planning for the year 2025. I move that these reports be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations. I present the report on the observations and steps taken in terms of the Standing Order 119-4 of the Parliament with regard to matters mentioned on the Parliament of Sri Lanka in the report of the Committee on Public Accounts, which was presented to Parliament. I move that this report be referred to the Committee on Public Accounts.
The Honourable Minister of Health and Mass Media.
කරුණියෝජක තානායකතුමනි රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගණලබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
The Honourable Minister of Industry and Entrepreneurship Development.
කරුණියෝජක තානායකතුමනි 2024 වර්ෂය සඳහා මැණික් හා ස්වර්ණාභරණ පරිශ්‍රණ හා අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ පේෂකර්මා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගණලබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. මේ වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
The Honourable Minister of Plantation and Community Infrastructure.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2023 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2024 වර්ෂය සඳහා කුඩා තේ වසංවර්ධන අධිකාරියේ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරයේ කෘෂිකර්මයේ සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
The Honourable Minister of Public Administration, Provincial Councils and Local Government.
නියෝජ්‍ය කතානායකතුමනි 2025 වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
The Honourable Minister of Science and Technology.
කරුණියෝජක කතානායකතුමනි 2023 වර්ෂය සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව විද්‍යා තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
Presentation of two reports to the Ministerial Consultative Committee for the first session of the 10th Parliament by Honourable Mrs. Hemali Veerasekara, the Deputy Chairperson of Committees.
Garu Niyojya Kathanayakathumani, Dasavani Parliamentuye, Palaveni Sabhavare Sandaha, Amatyanshiye Upadeshaka Karaka Sabhavala, Deveni Ha Deveni Varta, Sabhave Vishesha Avasare Etuva, Singhala Bhashaven Pamanak Mama Idripat Karana Atara, Ingrisi Ha Demala Bhasha Pitapat, Heki Ikmaning Idripat Kirimata the Katayutu Karami.
Honourable Chief Government Whip. Presentation of the report of the Ministerial Consultative Committee on Energy by the Honourable Andra Karunathilaka, the Chair of the Committee.
Honourable Deputy Speaker, I present the report of the Ministerial Conciliative Committee on Energy on order made by the then Minister of Energy under Section 1-2 of the Sri Lanka Electricity Act, number 36 of 2024, and published in the Gazette Extraordinary, number 2478/41 of 5th March 2026, which was referred to the committee.
Presentation of public petitions. The Honourable K.V. Samantha Vidyaratna, Member of Parliament.
Garu Niyojya Kathanayakathumani, Haliyala Ekanayaka Mahavatha, Sandasiripaya yana lipine padinchi, A.D. Samareera Mahathagen labunu pessama mam piligannawa.
The Honourable Arun Hemachandra, Member of Parliament, three petitions.
Honourable Speaker, I present a petition received from Mr. H.A.P. Dharmasena, of number 43/1 near Regional Health Center, Danigama, China Bay. A petition received from Mr. Karuna Devage Veerasinghe of number 7/102, 6th Lane, Light Road, Kanthale. And a petition received from Mrs. W.A.K.G.E. Lakshmi Kumari Vijayasinghe of number 109/A, Bandaranaike Mahavatha, Abhayapura, Trincomalee. Thank you.
Petitions stand referred to the Committee on Public Petitions. Questions for oral answers. Honorable Haisha Vitanage Ankumura Arachi, Attorney at Law. Honorable Chaminda Vijayasiri to ask the Prime Minister and Minister of Education, Higher Education and Vocational Education. Honorable Chanakyan Rajaputran Rasamanikam to ask the Minister of Transport, Highways and Urban Development.
I would like to raise a question, Honorable Deputy Speaker.
එක ඔව් මඩකලප දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ කාර්යසටහන සාකච්ඡා තුනක් පවත්වා ඇත. පුද්ගලික බස් රථ වලට ලබා දී ඇති ඇතැම් නීත්‍යානුකූල බලපත්‍ර හේතුවෙන් ගැටළු මතුවී ඇති බවත් එබැවින් එම සාකච්ඡා අසාර්ථක වී ඇත. ආ2 අන්තර් පළාත් මාර්ග සඳහා ඒකාබද්ධ කාර්යසටහන සකස් කර ක්‍රියාත්මක කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර ඒ අනුව කොළඹ සිට පුත්තලම් පිවිසුම් මාර්ගය ඔස්සේ ධාවනය වන සියලුම බස් සේවා සඳහා ඒකාබද්ධ කාලසටහන 2025 8 වෙනි මාසේ 25 වන දින සිට ක්‍රියාත්මක කරන ලදී. මෙම පිවිසුම් මාර්ගයේ ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක කිරීම තුළින් ලබන අත්දැකීම් මත හා එහි සාර්ථකත්වය මත අනෙකුත් මාර්ග සඳහාද අධ්‍යයන වශයෙන් ඒකාබද්ධ කාලසටහන සකස් කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක කිරීමට මෙන්ම ඒකාබද්ධ කාලසටහන වලින් අපේක්ෂා කරනු ලබන මගියාට ආරක්ෂිත විශ්වාසනීය බස් රථ සේවාවක් සැපයීම සහ බස් රථ ධාවකයාගේ ආදායම සුරක්ෂිත කිරීම යන මූලික අරමුණු ඉටු කර ගැනීමට නම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය ශක්තිමත් කර ගැනීම සහ ඒකාබද්ධ කාලසටහන් අනුව බස් රථ ධාවනය පසු විපරම් කිරීම සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගත් ක්‍රමවේද අවශ්‍ය වන බව මේ වන විටත් හඳුනාගෙන ඇත. එහෙයින් ළංගම පෞද්ගලික බස් රථවල GPS සවිකිරීම සහ GPS මගින් ලැබෙන දත්ත නිරීක්ෂණය කිරීම සඳහා එම දත්ත මත පදනම්ව තීන්දුව තීරණගත හැකි ආකාරයට දත්ත රැස්කිරීම සඳහා තාක්ෂණික වශයෙන් සිදු කළ යුතු සංවර්ධන කටයුතු මේ වන විටත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ආරම්භ කර ඇත. ඒ අනුව කොළඹ සිට දඹුල්ල පිවිසුම් මාර්ගය ඔස්සේ මඩකලපු දිස්ත්‍රික්කයේ දක්වා මාර්ග අංක 48 ධාවනය වන අන්තර් පළාත් බස් රථ සේවා එනම් කොක්කඩවේලි වාලච්චේනේ මඩකලපුව කල්මුණේ වැනි ගමනාන්ත දක්වා ධාවනය වන සියලුම බස් සේවා සඳහා ඒකාබද්ධ කාලසටහන සකස් කිරීමටද මෙම මූලික සැලැස්මේ ඇතුළත්ව ඇත. මීට සමගාමීව සියලුම පළාත්වල බස් රථ සේවාවන් සඳහාද ඒකාබද්ධ කාලසටහන සකස් කිරීම ආරම්භ කරන ලෙසට මේ වන විටත් පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය වෙත උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව මඩකලපු දිස්ත්‍රික්කයේ තුල හා මඩකලපු දිස්ත්‍රික්කයේ ආවරණය වන පරිදි ධාවනය වන පළාත් තුල බස් සේවාව සඳහා ඒකාබද්ධ කාලසටහන් සකස් කර ක්‍රියාත්මක කිරීම නැගිනේර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය විසින් සිදු කරනු ලැබේ. ආ1 වාර්තා වී නැත. එම දිස්ත්‍රික්කයේ තුල දුම්රිය හා බස් රථ ධාවනය පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ තොරතුරු පහත පරිදි වේ. දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට කොළඹ කොටුව සිට මහව සන්ධියේ සිට මඩකලපුව දක්වාත් මඩකලපුව සිට මහව සන්ධියේ සහ කොළඹ කොටුව දක්වාත් ඇමුණු එක පරිදි දුම්රිය ධාවනය වේ. කොළඹ කොටුවේ ඉඳ මඩකලපුව දක්වා ගත්තොත් පෙරවරු 6ට උදේදේවි ශීඝ්‍රගාමී දුම්රිය, පස්වරු 3:15ට පුලතිස් නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය, පස්වරු 7ට මිනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය. මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ගත්තොත් පෙරවරු 1:30ට පුලතිස් නගරාන්තර සීග්‍රගාමි දුම්රිය, පස්වරු 6:10ට උදේදේවි සීග්‍රගාමි දුම්රිය, පස්වරු 8ට මිනගයා නගරාන්තර සීග්‍රගාමි දුම්රිය. මහවසන්දිය සිට මඩකලපුව දක්වා ගත්තොත් පෙරවරු 6ට මන්දගාමි මිශ්‍ර දුම්රියක්, මඩකලපුව සිට මහවසන්දියට ආයෙත් පෙරවරු 10:40ට යනවා මන්දගාමි මිශ්‍ර දුම්රියක්. මඩකලපුව දිස්ත්‍රික්කයට අදාළව දුම්රිය ධාවනයේ වෙනසක් සිදු වන මැති අතර දුම්රිය ධාවනයේ පෙර පරිදිම සිදුවේ. ඊළඟට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මඩකලපුව දිස්ත්‍රික්කෙන් ගමන් ආරම්භ කරන අන්තර් පළාත් බස් රථ සේවා 10ක් සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මගී සේවා අවසර පත්‍ර යටතේ බස් රථ 31ක් මේ වන විටත් ධාවනය කරනු ලැබේ. මේකේ මඩකලපුව ඉඳ කොළඹ දක්වා සාමාන්‍ය බස් රථ 4යි, අද සුඛෝපභෝගී 8යි, සුඛෝපභෝගී 4යි, අදිසුඛෝපභෝගී 2යි. මඩකලපුව ඉඳලා ගම්පල දක්වා සාමාන්‍ය 1යි, මඩකලපුව ඉඳලා මහනුවර දක්වා සාමාන්‍ය 1යි, මඩකලපුව ඉඳලා ගාල්ල දක්වා සාමාන්‍ය 2යි, කාර්තංකුඩි ඉඳලා කොළඹ දක්වා අර්ධසුඛෝපභෝගී 2යි, ඔඩ්ඩුමාඩවි ඉඳලා කොළඹ දක්වා අර්ධසුඛෝපභෝගී 1යි, කාර්තංකුඩි ඉඳලා කදුරුවිල දක්වා සාමාන්‍ය 2යි, කොළඹ ඉඳලා කොක්කඩි චෝලේ දක්වා සුඛෝපභෝගී 1යි, මඩකලපුව ඉඳලා පුත්තලම දක්වා සාමාන්‍ය 1යි, මඩකලපුව ඉඳලා වවුනියාව දක්වා සාමාන්‍ය 2ක්, මුළු බස් රථ සංඛ්‍යාව එතකොට එනවා 31ක් විදියට. ඊළඟට මීට අමතරව නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ධාවනයේ සඳහා මගී සේවා අවසර පත්‍ර 136ක් නිකුත් කරලා තියෙනවා. ඒක ටිකක් දිග නිසා එමුණුවේ සඳහන් වෙනවා. එමුණු තුන. තවද මඩකලපුව දිස්ත්‍රික්කය තුළ සිසු සැරිය පෞද්ගලික බස් රථ සේවා 8ක් සහ ශ්‍රී ලංගම බස් රථ සිසු සැරිය බස් සේවා මඩකලපුව එරාවුර් කලවංකුඩි හා වාලාචින ඩිපෝ මගින් 30ක් සඳහා මේ වන විට ගිවිසුම් ගත වී සහනාධාර ලබමින් ක්‍රියාත්මක වෙනවා. එමුණුම 4 සඳහන් වෙනවා. දෙක, දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ නොවේ. දිට්ට සුලිකුණාටුව නිසා උක්ත දුම්රිය මාර්ග සියල්ල යන හිටි අතර මාර්ගය යථාවත් ක්‍රමෙන් ක්‍රමානුකූලව දුම්රිය ධාවනය ආරම්භ කිරීම සිදු කර ඇත. ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගත්තොත් NTC එක ඊට සඳහන් මාර්ගවලට අමතරව තවදුරටත් අන්තර් පළාත්ව පළාත් තුළ මාර්ගවල බස් රථ යෙදවීමට මගී අවස්ථාවක් පවතී නම් අදාළ සමීක්ෂණ කටයුතු සිදු කර නව මාර්ග හඳුනාගෙන නියමිත ක්‍රමවේදය යටතේ මගී සේවා අවසර පත්‍ර නිකුත් කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරියට උපදෙස් ලබා දී ඇත. අදාළ නොවේ.
Thank you, Honorable Deputy Speaker. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමා ලබා දුන්න පිළිතුරට. මම හිතන්නේ ඔබතුමාට අපෙන් සහතික අවශ්‍ය නැහැ. හැබැයි ඔබතුමාට සහතිකයක් මම දෙන්න කැමතියි. මම හිතන්නේ මේ ආණ්ඩුවේ ඉන්න නියෝජ්‍ය අමාත්‍යවරුන්ගෙන් ඕනම වෙලාවක සම්බන්ධ කරගන්න පුළුවන් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඔබතුමා. ඒක නිසා එකම කියලා කියනවා අපේ ගරු දිලිත් ජයවීර මහත්තයා. ඒක නිසා බොහොම ස්තුතියි ඔබතුමාගේ පිළිතුරට. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, මේ ප්‍රශ්නේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි මේ කම්බයින් සර්විස් එක පවත්වාගෙන යෑම පිළිබඳව මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පහුගිය පාර්ලිමේන්තුවේ උත්සාහ කරා. මේකේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි පළාත්, ඔබතුමාගේ පිළිතුරේදීම ඔබතුමා කිව්වා පළාත් හරහා, ඒ කියන්නේ නැෂනල් ට්‍රාන්ස්පෝර්ට් කමිෂන් එක, මම හිතන්නේ පළාත් ට්‍රාන්ස්පෝර්ට් කමිෂන් එක, ඒකේ උතුරු මැද පළාතෙන් උත් ඉෂූ කරනවා පර්මිට්, නැගෙනහිර පළාතෙන් උත් ඉෂූ කරනවා පර්මිට්. එතකොට නැගෙනහිර පළාතට බෑ උතුරු මැද පළාතෙන් ඉෂූ කරන පර්මිට් එකයි, මේකයි ඒකාබද්ධ කරන්න මෙතන එතන ගැටලුවක් වෙනවා. ඔබතුමාට මතක ඇති 2023 උතුරු මැද පළාතෙන් ඉෂූ කරපු පර්මිට් එකක් හරහා ඇවිල්ලා බස් එකක් පෙරලිලා මඩකලපුව බෝඩර් එකේ ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වුණා. දැන් මේකේ ගැටලුව තියෙන්නේ අපි දිස්ත්‍රික් සංවර්ධන කමිටුලත් මේක ගැන සාකච්ඡා කරනවා, ප්‍රාදේශීය සංවර්ධන කමිටුලත් සාකච්ඡා කරනවා. මේ ඒකාබද්ධ සේවය නැති වුණාම මේ රේස් දුවන එක ලොකු ගැටලුවක් වෙනවා. මොකද CTD එක ඉක්මනට යන්න හදනවා, නැගෙනහිර පළාතේ පර්මිට් එකක් යන්න හදනවා, උතුරු මැද පළාතේ පර්මිට් එකක් යන්න හදනවා. එතකොට ඒක නිසා මේ ඒකාබද්ධ සේවයේ නැතිවීම තුළින් විශාල ගැටලුවක් තියෙනවා. මොකද සමහර වෙලාවට බස් නැහැ, එන බස් තුනම එකට එනවා, ඒකේ නග ගන්න සෙනගරේ පොලිමට රේස් යන. ඉතින් ඒක නිසා ඔබතුමාගේ අවධානය යොමු කරන්න පුළුවන් නම් පළාත් ඒකාබද්ධ කරගෙන CTD එකත් ඒකාබද්ධ කරගෙන මේ කම්බයින් සර්විස් එක හදන්න, නැත්නම් මේක විසඳන්න බෑ. ඒ වගේම තමයි ඔබතුමා සිසු සැරිය ගැන සඳහන් කරා. දැනට සිසු සැරියේ බස් 8ක් යනවා කියලා ඔබතුමා සඳහන් කරා. සිසු සැරිය හරහා අපි වාලච්චේන ඩිපෝවෙන් දැන් ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි මඩකලපුවේ ප්‍රධාන ඩිපෝ 3ක් තමයි මම දකින විදිහට අපි ඩිවලොප් කරන්න ඕනේ. වාලච්චේන, කලවංචිකුඩි සහ මඩකලපුව. මොකද ඒක තියෙන්නේ කොන් තුනේ, කියන්නේ වාලච්චේන සදන් නෝදර්න් කෝන එකේ, සදන් කෝන එකේ කලවංචිකුඩි, මැද මඩකලපුවේ. සමහර දේශපාලඥයෝ තමන්ගේ ගමේ තියෙන ඩිපෝ ඩිවලොප් කරන්න ඕනේ කියලා උත්සාහ කරනවා. හැබැයි ඊට වඩා මේ තුන ඩිවලොප් කරන හොඳයි. හැබැයි ඒක ඩිවලොප් කිරීමේ තියෙන අපහසුතාවය සහ සිසු සැරියේ තියෙන අපහසුතාවය තමයි රටේ දැනට පං ඔබතුමාට ඊයේ පෞද්ගලිකවත් මම කතා කරා මේ පිළිබඳව. දැනට පවතින තෙල් මිලත් එක්ක මේ CTD ඩිපෝ වලට ප්‍රොෆිටබල් වලට දුවන්න අමාරුයි. ඊට අමතරව දිගු ලොන් ඩිස්ටන්ස් සේවා වලට තියලා තියෙන බස් ඔක්කොම ගොඩක් පරණයි. එතකොට අපිට මම දැක්කා උදෑසන අලුතෙන් ළඟම බස් 600ක් ඇවිල්ලා තියෙනවා කියලා. මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි ගරු අමාත්‍යතුමනි, මඩකලපුව දිස්ත්‍රික්කයේ මම මේ සඳහන් කරපු ඩිපෝත් උනට ලොන් ඩිස්ටන්ස් දුවන්න පුළුවන් බස් අපිට ලබා දුන්නොත් තමයි ඒ සේවාවක් වශයෙන් ලබා දෙන පොඩි දුරවල්, ඒ කියන්නේ කට්ටු මුරිවූ වාකරේ වගේ ප්‍රදේශවල තියෙන අති දුෂ්කර ප්‍රදේශවලට ධාවනය වෙන්න ඕන බස් වලට ධාවනය කරන්න ප්‍රොෆිට් එක හොයා ගන්න පුළුවන් ලොන් ඩිස්ටන්ස් දුවන එකෙන්. ඉතින් මේ අලුතෙන් ලබා දීලා තියෙන බස් 600න් ඔබතුමාට හැකියාවක් තියෙයිද වාලච්චේන කලවංචිකුඩි නැත්නම් මඩකලපුව ඩිපෝවට බස් ටිකක් ලබා දෙන? ඒ වගේම තමයි ගරු අමාත්‍යතුමා මඩකලපුවට ආපු වෙලේ අපේ රියදුරු සහ කොන්දොස්තරවරුන්ගේ පුරප්පාඩු පුරවන්න අපිට උදව් කරනවා කියලා කිව්වා. මේ වෙනකොට කලවංචිකුඩි ඩිපෝවට අපිට ලබා දීලා තියෙනවා ඔබතුමාලා රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන්, වාලච්චේන සහ මඩකලපුවට ඒක ලැබිලා නැහැ. මේ කාරණා දෙක පිළිබඳව ඔබතුමාට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් කියලා ඉල්ලා සිටිනවා.
Honorable Deputy Minister, you have so many questions bunched into one.
නිවැරදි කිරීමක් එක්ක යන්නම්. බස් රථ 600ක් ඇවිල්ලා තියෙනවා නෙවෙයි, ඒක ප්‍රසම්පාදන කටයුත්තක් ආරම්භ කරලා තියෙනවා. මට මගේ තියෙන අවබෝධය හැටියට ටෙන්ඩර් ඩොකියුමන්ට් එක ෆයිනලයිස් කරලා තියෙනවා. ඒක ළංගම ගන්න බස් රථ 600ක්. ඒතර ඒ 600 දිවෙන පුරා ව්‍යාප්ත වෙන විදිහට තමයි බෙදාහැරීමක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔබතුමාලාගේ ඒරියා එකට අනිවාර්යෙන් ලැබීමේ හැකියාවක් තියෙනවා. එක දෙවෙනි කාරණය තමයි ඔබතුමා රේස් කරපු ඩිපෝට මේ රියදුරු කොන්දොස්තරන්ගේ අඩුව තියෙනවා. ඒ නිසා තියෙන බස් රථ ප්‍රමාණය දුව ගැනීමේ හැකියාවකුත් නැහැ කියන එක. මේකෙදී අපි බඳවා ගැනීමක් ආරම්භ කළා රියදුරු 450ක් සහ කොන්දොස්තර 300ක් මුලදී. නමුත් ඒකේ අපිට බඳවා ගැනීමේ හැකියාව ලැබුණේ රියදුරු 300 ගණන් 450ක් ඇප්‍රූව් වුණාට. හේතුව අපි ලංකාවේම ආයුධ පත්‍ර කෝල් කරලා එක තැනකින් ඉන්ටර්වියු කරලා බලනකොට එන්නේ නැහැ එන ප්‍රමාණය අඩුවක් තියෙනවා. ඉතින් තව ඉතුරු උපරප්පාඩු ටික දැන් අපි ඉල්ලලා තිනවා අනුමැතිය ලබා දෙන්න කියලා DMS එකෙන්. DMS එකෙන් අනුමැතිය හම්බුනාට පස්සේ අපි දිනවා මාස දෙක තුනක් ඇතුළත බඳවා ගන්න පුළුවන් කියලා. ඒකට බඳවාගෙන ක්‍රියාපටිපටි අපි බලාපොරොත්තු වෙන්නේ රීජන් එක වශයෙන් ඉන්ටර්වියු කරන්න. ඒකට ඔබතුමාගේ රීජන් එකේ ඉන්ටර්වියු එකට එන්නේ ඔබතුමාගේ රීජන් එකේ කට්ටිය. ඒකට ඒගොල්ලන් ලැබෙන පඩිය ඒ රීජන් එකෙන් වැඩ කරන නිසා ඉතුරු වෙනවා. නැත්තම් කොළඹ, ගම්පහ, කළුතර වගේ ප්‍රදේශවල අපි දැඩි අරමුදේට මුහුණ දෙනවා. මොකද මෙතනින් එන්නේ නැහැ, පිටින් ආවට ඉන්නේ නැහැ, දාලා යනවා රස්සාව. රීජන් එකේ ඉන්නකොට අපි ඊට පස්සේ ඇඩ්වයිස් කරනවා එයාගේ පුළුවන් නම් එයාගේ අර නයිට් ස්ටේ එක නැත්නම් يعني එයාගේ ලේසිම ගමන රූට් එක මේ ගමන් වාරය එයාට ලබා දෙන්න කියලා. එතකොට එයාට ඒ තමන්ගේ දෛනික ජීවනෝපාය සඳහා ලැබෙන ආදායමෙන් වියදම් කරන්න වෙන ප්‍රමාණය අඩුයි. එතකොට එයා රස්සාව රැඳිලා ඉන්න තියෙන chance එක වැඩි. ඒ නිසා මේ ක්‍රමවේදය හරහා ඉදිරියේදී පුරප්පඩු බඳවාගැනීමක් සිදු කරනවා. එතකොට මට හිතෙනවා බොහෝ විට ඔය ප්‍රමාණය සෑහෙන දුරට යම් තාක් දුරට කළමනාකරණය කරගන්න මේ හැකියාව තියෙයි කියලා.
நன்றி கௌரவ அமைச்சர்களே, என்னுடைய ரெண்டாவது கேள்வி, நீங்கள் சொன்னது போல கிழக்கு மாகாணத்திலே இருந்து மட்டக்களப்பிலே இருந்தும் பலர் விண்ணப்பித்திருக்கிறார்கள் இந்த கண்டக்டர் டிரைவர் தொழிலுக்கு. ஆனால் அவர்கள் சிலர் வந்து மெடிக்கல் பாஸ் பண்ணி அவங்களுக்கு இன்டர்வியூ வராத பிரச்சனை இருக்கு, அதையும் உங்களோட கவனத்தில் எடுங்க. அந்த பிரதேசத்திலிருந்து விண்ணப்பித்தாக்கள் பலருக்கு வேலை கிடைக்கல. இரண்டாவது கேள்விதான், நீங்கள் இந்த பஸ் வழங்குவதாக சொன்னதுக்கு நன்றி. இந்த ட்ரெயின் சம்பந்தமானது மட்டக்களப்பில் நீங்கள் சொன்னது போல ட்ரெயின்ஸ் வந்து மூன்று ட்ரெயின் இப்பொழுது வேலை செய்தது. அது ஒன்று வந்து எக்ஸ்பிரஸ் ட்ரெயின் என்று அழைக்கப்படுறது. அது காலையிலே 6 மணிக்கு கொழும்புல இருந்து வலிக்கிட்டு மட்டக்களப்புக்கு வரும், மாலையிலே 3:15 வலிக்கிட்டு கொழும்புக்கு போகும். இந்த ட்ரெயினுடைய கட்டண விலை வந்து 560 ரூபா, 560 ருபீஸுக்கு அந்த கட்டணம் செலுத்த வேண்டியதாக இருக்கு. இது டைம் வந்து 9.5 hours மட்டக்களப்புக்கு வந்து சேரும். அதே நேரத்தில் புலஸ்தி ட்ரெயின் எடுத்தீங்கன்னு சொன்னா அதுலேயும் தேர்ட் கிளாஸ் இல்லை, ஆனா அதுல வந்து 11.9 to 11 hours இருக்குது புலஸ்தி ட்ரெயின் வர்றதுக்கு. அதே நேரத்தில் நைட் மேல் ட்ரெயின் இருக்கு, அதுவும் 9 to 11 hours இருக்குது மட்டக்களப்புக்கு வருவதுக்கு. ஆனால் இந்த ட்ரெயின் கட்டண செலவை பார்த்தீங்கன்னு சொன்னா எக்ஸ்பிரஸ் ட்ரெயின்ல வந்து 560 ருபீஸ் தான் தேர்ட் கிளாஸ், ஆனா 9.5 hours வருது. நைட் மேல் செலவு வந்து 1050 ருபீஸ் பர் டிக்கெட், அதுவும் 9.5 hours, அதாவது 9.5 hours தான் வருது. புலஸ்தி ட்ரெயின் எடுத்தால் கூட அது நான் 1000 ரூபா, 1500 ரூபா, 3000 ரூபா, அது 9 hours 11 hours இருக்குது. அப்ப இந்த என்னுடைய கேள்வி என்னன்னு சொன்னா மட்டக்களப்பில் இருக்கிற போக்குவரத்தில் ஈடுபட்டவர்களுடைய அனைவரும் விரும்புவது இந்த 560 ரூபாய்க்கு அனைவரும் இல்ல, கூடுதலானவர்கள் வந்து எக்ஸ்பிரஸ் மேல் 9.5 hours வருது, 560 ருபீஸுக்கு தேர்ட் கிளாஸ்ல வரலாம். அப்ப இந்த மெட்ரோ ட்ரெயின்லையும் அந்த அந்த கட்டணத்தை வித் கன்சிடரிங் த டைம் டிஃபரன்ஸ் இட்ஸ் இன் 9.5 hours அண்ட் 13 sometimes 11.5 hours ஃபார் த எக்ஸ்பிரஸ் சாரி த புலஸ்தி ட்ரெயின் அண்ட் த நைட் மேல், இஸ் தேர் அ பாசிபிலிட்டி தட் யூ கேன் கன்சிடர் ஹேவிங் அ தேர்ட் கிளாஸ் கம்பார்ட்மெண்ட் இன் தி அதர் ட்ரெயின்ஸ்? at a lower cost.
Honorable Deputy Minister. Honorable Deputy Minister. You want to take that?
මේ ඔබතුමාගේ යෝජනාවක් තියෙන්නේ මැදිරියක් ලබා දීම සම්බන්ධයෙන් අපි උත්සාහ කර ඕ ඒක බෑ නම තමයි 1050 ගන්නවා අනිත් වෙන්නේ ඉතින් මොනවාද 11000ක් යනවා
රුපියල් 1000ක් රුපියල් 1000ක් දීලා ජර ට්‍රේන් එකේ රුපියල් 1000ක් දීලා පැය 11000ක් කවුද එමත්ම යන්න කැමති 560ට යන්න පුළුවන් ද කොටද එතන මං අහන්නේ අනිත් එකත් එකෝ මේ ට්‍රේන් එක විදිහටම අනිත් එකත් ආදේශ ගන්න කියලා ඉල්ලන්නේ.
ඔව් ඒකේ කම්ෆර්ට් එක වෙනසක් තියෙන්නේ. නමුත් ඔබතුමා කියන රේස් කරන පොයින්ට් එකේ සාධාරණයක් තියෙනවා. ඒක අපි සලකා බලලා වෙලා මේ දැනුම් දෙන්නම් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් අනිවාර්යෙන් කරන්න.
හොනරබල් ආදම් බාවා අබූබක්කර් ආදම් බාවා ටු ආස් ද මිනිස්ටර් ඔෆ් එන්වයර්න්මන්ට්.
ප්‍රදේශවනාරගලේ එනදි කලිලේ කෙරෙන්නේ.
ගරු කතානායකතුමනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අබූබක්කර් ආදම් බාවා මෙතුමාගේ ප්‍රශ්නය ප්‍රශ්න අංක ආ ඔව් අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළාශ්‍රිත ප්‍රදේශවල වෙරළ කාදන තත්ත්වයක් වාර්තා වී ඇත. මෙම වෙරළ කාදන තත්ත්වය ගෝලීය වශයෙන් පවතින දේශගුණ විපර්යාස මත මෙන්ම නැගෙනහිර පළාතේ ඔළුවිල් වරාය ඉදිකිරීමත් සමග ඇති වී ඇති තත්ත්වයක් වේ. මාලිගායික්කාඩු සුසාන භූමිය වෙරළ කාදනය වීමෙන් මලසිරුරු කීපයක කොටස් නිරාවරණය වීමක් පිළිබඳ වාර්තා වී ඇත. ඒ අනුව වහම ක්‍රියාත්මක වී කළුගල් යොදා ගනිමින් හදිසි වෙරළ ආරක්ෂක ඉදිකිරීම් මගින් එම තත්ත්වය පාලනය කරන ලදී. සුසාන භූමියක මලසිරුරු කොටස් නිරාවරණය වීමෙන් ඇති විය හැකි සමාජීය හා පාරිසරික බලපෑම පිළිබඳ වැඩි අවධානයක් යොමු කොට මෙම සුසාන භූමිය පිහිටි මුළු ඉඩම් කොටසම ආවරණය වන පරිදි මීටර 120ක් දිග වෙරළ ආරක්ෂක රිවට්මන් දැම්මක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. මෙම ස්ථීර විසඳුම සඳහා රුපියල් මිලියන 15.2ක ප්‍රතිපාදන වෙන් කර ඇත. ප්‍රශ්න අංක ආ ඉහත ප්‍රදේශවල තවදුරටත් මුහුදු කාදනය ඇතිවීම වැළැක්වීම සඳහා ගෙන ඇති හා ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන කෙටි කාලීන දීර්ඝ කාලීන ස්ථිර ක්‍රියා මාර්ග වෙනුවෙන් වශයෙන් කවරේද? ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ දැනට වෙරළ කාදන තත්ත්වයන් වාර්තා වන හා ඉදිරියේදී වෙරළ කාදනය විය හැකි බවට හඳුනාගෙන ඇති ප්‍රදේශවල වෙරළ කාදන හානි වැළැක්වීම සම්බන්ධයෙන් පාසලන් ක්‍රියාමාර්ග මේවන්ට සිදු කරමින් පවතී. කෙටි කාලීන හදිසි වෙරළ කාදනයේ වාර්තා වූ අවස්ථාවේදීම කෙටි කාලීන විසඳුම් ලෙස වෙරළ කාදනය අවම කිරීම සඳහා හදිසි වෙරළ ආරක්ෂක උපක්‍රම වශයෙන් කාදනය වන ප්‍රදේශ ආවරණය වන පරිදි කළුගල් යොදා වෙරළ කාදනය අවම කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලදී. මෙලෙස ඇතිවිය හැකි හදිසි වෙරළ කාදන තත්ත්වයන්ට කඩිනම් පිළියම් යෙදීම සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 20ක ප්‍රතිපාදන ලබා දී ඇත. දිගු කාලීන විසඳුම් ඉන්දවුර් අඩ්ඩප්පලම් වෙරළ තීරයේ මීටර 500ක් පමණ ආවරණය වන පරිදි ග්‍රොයින ව්‍යූහ 4ක ඉදිකිරීම මේ වනට අවසන් කොට ඇත. ඒ සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 26.2කි. කල්මුණේ වෙළන තීරයේ කාදන තත්ත්වයට පිළියම් ලෙස කිලෝමීටර 1.4ක පමණ ප්‍රදේශයක විහිදී ඇති නිවාස අභ්‍යන්තර මාර්ග දීවර ගොඩනැගිලි සහ මහජන දේපළ ආරක්ෂා වන පරිදි ජනාධිපති කාර්යාලය විශේෂ ප්‍රතිපාදන හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වෙන් කර ඇති අයවැය ප්‍රතිපාදන මගින් ඉදිකරමින් පවතින ග්‍රොයින ශ්‍රේණියෙහි ඉදිකිරීම් කටයුතු 90%ක් පමණ අවසන් කොට ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා මේ දක්වා රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් වියදම් කොට ඇති අතර තවත් රුපියල් මිලියන 6ක පමණ මුදලකින් මෙම ඉදිකිරීම අවසන් කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙළඳ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත. අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතී. කල්මුණේ ඉදිකිරීමෙන් පවතින ග්‍රොයින ශ්‍රේණියට අමතරව ආගමික සිස්තස්ථානයක් වන කල්මුණේ ජුම්මාපල්ලි අසල මීටර 150ක දිග වෙරළ ආරක්ෂක රිවට්මන් බැම්මක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇත. ඒ සඳහා අපේක්ෂිත වියදම රුපියල් මිලියන 36ක් පමණ වේ. දික්ටෝ සුලිකුණාටු තත්ත්වය නිසා විනාශ වූ ස්ථාන යළි ආරක්ෂිතව නගා සිටීම සඳහා වන විශේෂ ව්‍යාපෘතිය මගින් මේ සඳහා මුදල් ලබා දීම සිදු කරනු ඇත. මින් පෙර සඳහන් කළ කාරතිව් මාලිගායික්කාඩු සුසාන භූමිය වෙරළ කාදනයෙන් ආරක්ෂා කිරීමට මීටර 120ක දිග වෙරළ ආරක්ෂක රිවට්මන් බැම්ම ඉදිකිරීම සඳහා අවශ්‍ය කළුගල් ද්‍රව්‍ය හා ඉදිකිරීම යන්ත්‍ර යොදා වැඩබිම් වෙත යොදා වැඩබිම් මේ වන විට ආරම්භ කර ඇත. මේ සඳහා අවශ්‍ය රුපියල් මිලියන
පහළව දසම දෙක ප්‍රතිපාදන පසුදි ආයවැය මගින් වෙන් කර ලබා දී ඇත. මීට අමතරව ඉදිරි වර්ෂ තුනක කාලය සඳහා ඔලුවිල් වරායේ සිට කල්මුණේ දක්වා කිලෝමීටර 16.5ක වෙරළ තීරයේ වෙරළ කාදරයන් අපේක්ෂිත වෙරළ තීරයන් හඳුනා ගනිමින් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් තීර සුදුසු වෙරළ ආරක්ෂා අධිකරණ සැලසුම් සකස් කොට ඇත. මෙම ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති යෝජනා මේ වනටත් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව වෙත පරිසර අමාත්‍යාංශය මගින් යොමු කොට ඇත. ප්‍රශ්නාංක රෝමිලක්කම් ප්‍රශ්නාංක ආ රෝමිලක්කම් දෙක පිය සඳහන් ස්ථාන විනාශයෙන් වැළැක්වීම සඳහා ගල් වැටි සහ ගල් බැමි වැනි වෙරළ ආරක්ෂා ඉදිකිරීම සිදු කිරීමට කටයුතු කරන්නේද? එම ව්‍යාපෘති යෝජනා මගින් කාර්තිව නින්දවුර් සහ අඩ්ඩප්පලම් යන වෙරළ තීරයන්හි ස්ථිර වෙරළ ආරක්ෂක ව්‍යූහ ඉදිකිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් ඉදිරි සැලසුම් ඇතුළත් කර ඇත. තවදුරටත් වෙරළ කාදනය ව්‍යාප්තියේ අපේක්ෂා කරන කල්මුණේ වෙරළ තීරයට උතුරින් පිහිටි මරණමුණේ වෙරළ කලාපයට ඇති දැඩි අවධානම සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ පර්යේෂණ හා අධ්‍යයන කටයුතු අමාත්‍යාංශයේ යටතේ පවතින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරගෙන යනු ලබයි. ආ අදාළ නොවේ.
அமைச்சர் அவர்களே, எனது முதலாவது கேள்வி, அம்பாறை மாவட்டத்திலே மொத்தமாக 115 கிலோமீட்டர் கடலோர பிரதேசங்கள் காணப்படுகின்றன. அவை மிகவும் கடல் தாவரங்களினால் அல்லது நன்று காட்சியளிக்கின்ற இடங்களாக காணப்படுகின்றன. இந்த பிரதேசத்திலே சுமார் 50 கிலோமீட்டர் தூரம் அதிக அளவு கடல் அரிப்பை கொண்ட பிரதேசமாக அடையாளம் காணப்பட்டிருக்கிறது. குறிப்பாக அட்டப்பழம், நிந்தவூர், காரதிவு, சாய்ந்த மருது, கல்முனை, பாண்டிருப்பு, மருதமுனை, பெரிய நீலாவணை, தம்பிலிவில், திருக்கோயில் ஆகவே இந்த பிரதேசங்களில் கடலரிப்பை தடுப்பதற்காக இப்போது பல திட்டங்கள் நடைமுறைப்படுத்தப்பட்டு வருகின்றன. அந்த அடிப்படையிலே நீண்ட கால திட்டங்களாக இப்போது இந்த பிரதேசத்திலே நடைமுறைப்படுத்தப்படுகின்ற விடயங்கள் யாவை?
ஹானரபிள் மினிஸ்டர்.
ගරු මන්ත්‍රීතුමනි, මම ඉදිරි මේ මිට කලින් ප්‍රශ්නයට පිළිතුර හැටියට මම ලබා දීපු දිගු කාලන විසඳුම් කාරණා පහක් මම සඳහන් කරා. ඒ ටික තමයි දැනට අපි දිගු මේ තියෙන තත්ත්වයට අදාළ කරන විසඳුම් හැටියට ඉදිරිපත් කරලා
තියෙන්නේ.
அம்பாறை மாவட்டத்திலே 2026 ஜனவரி பிப்ரவரி மாதங்களில் ஏற்பட்ட கடலரிப்பினால் குறிப்பாக காரதீவு பிரதேச செயலகத்துக்குட்பட்ட மாளிகைக்காடு முஸ்லீம் மையவாடி, அதுபோன்று கல்முனை கடற்கரைப்பள்ளி, நாகூர் ஆண்டகை தர்கா மிக மோசமாக பாதிக்கப்பட்ட பகுதிகளாக காணப்படுகின்றன. அதற்கு உடனடியாக 40 மில்லியன் ரூபாய்களை அந்த பிரதேசத்தினுடைய கட்டுமானத்துக்கு ஒதுக்கி தந்தமைக்காக முதலில் உங்களுக்கு அந்த பிரதேச மக்கள் சார்பாக நன்றிகளை தெரிவித்துக் கொண்டு, குறிப்பாக அங்கு நடைபெறுகின்ற கட்டுமான வேலைகள் மந்தகதியில் நடைபெறுவதாக பொதுமக்கள் அறிவித்துக் கொண்டிருக்கிறார்கள். ஆகவே இந்த வேலைகளை விரைவாக்குவதற்கான நடவடிக்கைகள் எடுக்கப்படுகின்ற சந்தர்ப்பத்திலே குறிப்பாக அம்பாறை மாவட்டத்தினுடைய சில பிரதேசங்கள் அட்டப்பழம், நிந்தூர் போன்ற பிரதேசங்களிலே தென்னம் தோட்டங்கள் 2 ஏக்கர், 3 ஏக்கர் என்று கடல் அரிப்பினால் பாதிக்கப்பட்டிருக்கின்றன. ஆகவே இவர்களுக்கான இழப்பீடுகள் எதிர்காலத்திலே வழங்கப்படுமா?
ஹானரபிள் மினிஸ்டர்.
கரு மந்திரி துமணி, ஒப்ப துமா இதிரிபத் கரப்பு அர்பிரசன்ஸ்கரன் கட்டித்து மந்தகாமி தப்தேகன சோயா பலா මැදිහත් වෙන්නම්.
හොනරබල් සුගත් වසන්ත දිසිල්වා,
දරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා ඉදිරිපත් කරපු ඊළඟ ප්‍රශ්නයේදී පොල්වතු ආදිය සම්බන්ධයෙන් ඒවා පෞද්ගලික ඉඩම් නම් අපට දැනට සිදු කළ හැකි වන්නේ ඒ ඉඩම් වලින් විශාල ප්‍රමාණයක් මුහුදු කාදනයේ අනතුරට ලක් වෙලා තියෙනවා නම් අපට වෙරළ ආරක්ෂක වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හැටියට කිසියම් ආරක්ෂිත බැම්මක් ඉදිකිරීම සඳහා මැදිහත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුළු ප්‍රමාණයක් සිදු වෙලා තියෙන්නේ ඒ ඉඩම් වල ආරක්ෂිත බැම් ඉදිකර ගැනීම සඳහා කිසියම් සහයක් අපට ලබා දෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා අවසරය අපට ලබා දෙන්න පුළුවන්. විශාල ප්‍රමාණයේ හානියක් සිදු වෙනනම් අපි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වෙලා ආරක්ෂිත බැම්මක් ඉදිකිරීම සඳහා කටයුතු කරන්න පුළුවන්. නමුත් මේ ක්‍රියාවලිය සඳහා දැනට තියෙන නීති රීති අනුව අනපනත්වල තියෙන තත්ත්වයන් අනුව අපට වන්දි ගෙවීමේ හැකියාවක් නැහැ. නමුත් අපි ඒ වන්දි ගෙවීමට අවශ්‍ය කරන අපට කිසියම් පියවරකට යන්න පුළුවන්ද කියන එක සාකච්ඡා කරමින් තියෙනවා.
Honorable Sugath Vasantha De Silva to ask the Minister of Youth Affairs and Sports.
මම ප්‍රශ්න අහනවා නියෝජ්‍ය කතානායකතුමනි.
Honorable Minister.
ගරු කතානායකතුමනි, ආ එක ජාතික පැරාලිම්පික් කමිටුව මගින් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාතික සංචිතයක් පවත්වාගෙන යාමට කටයුතු කරන ලබන අතර ඔවුන් සඳහා අවශ්‍ය මාසික පෝෂණ දීමනා සහ පුහුණුවීම් සඳහා අවශ්‍ය පහසුකම් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට කටයුතු කරනු ලැබේ. එමෙන්ම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වීමේදී ඔවුන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන, ගුවන් ටිකට්පත්, ආහාර නවාතැන් පහසුකම්, වීසා යනාදිය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට කටයුතු කරනු ලැබේ. එමෙන්ම පිළිගත් ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණවලදී ඔවුන් විසින් ලබා ගන්නා දක්ෂතා පදනම් කර ගනිමින් මූලිමය තාගයන් ලබා දීමට කටයුතු කරනු ලැබේ. ආබාධ සහිත සිසුන්ගේ ක්‍රීඩා හැකියාවන් වර්ධනය කිරීම සඳහා කිරීම සහ ක්‍රීඩා කුසලතා ඉදිරිපත් කිරීමට අවස්ථා සලසමින් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක 26/2019 චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහයද අමාත්‍යාංශ ලේකම්ගේ ED ඇලහිරක් 9 ඇලහිරක් 18 ඇලහිරක් 2 ඇලහිරක් 3 හා 2026/4/24 දින ඇතේ ලිපියද නිකුත් කර ඇති අතර එම චක්‍රලේඛය මගින් පාසල් කලාප පළාත් මට්ටමින් තරඟ පැවැත්වීමටත් එම ජයග්‍රහණ ලබන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා ජාතික මට්ටමේ තරඟ පැවැත්වීමටද කටයුතු සලසා ඇති බව එම අමාත්‍යාංශය මගින් දැනුම් දී ඇත. විවිධ ආබාධ සහිත සිසුන් සිටින බැවින් ඔවුන්ට පුළුල් සහභාගිත්ව අවස්ථා සැලසීම සඳහා පැරාලිම්පික් වර්ගීකරණයට අනුගත පාසල් විශේෂ අධ්‍යාපන ක්‍රීඩා සඳහා ශිෂ්‍ය වර්ගීකරණය සිදුකර තරඟ පවත්වනු ලබයි. එම වර්ගීකරණය පහත පරිදි වේ: ඔටිසම්, දෘෂ්ටි ඌනතා යටතේ පූර්ණන්ද, අල්ප දෘෂ්ටික, ශ්‍රවණ ඌනතා, බුද්ධිමය ඌනතා, ඩවුන් සින්ඩ්‍රෝම්, කායික ආබාධ යටතේ රෝදපුටු, කීඩකරු, අත්වාරු, ඕක, එක් අතක් වැලමිටට ඉහළින් හෝ පහළින් අහිමි වී එහා සමාන ආබාධිත තත්ත්වයන්, දෙයත් වැලමිටට ඉහළින් හෝ පහළින් අහිමි වී එහා සමාන ආබාධිත තත්ත්වයන්, දනහිසට හෝ පහළින් එක් පාදයක් අහිමි කෘතිම පාද පළඳින, දනහිසට ඉහළින් හෝ පහළින් දෙපා අහිමි කෘතිම පාද පළඳින. ඉහත වර්ගීකරණයට අමතරව වයස අවුරුදු 16 ඉහළ ඔටිසම් සහිත සිසුන් සඳහා සියලු හිටිදුර තරඟ වෙනුවට දුර පැනීම තරඟ පැරාලිම්පික් තරඟාවලියේදී සිදු කරන බැවින් විශේෂ අවශ්‍යතා සහිත පාසල් සිසුන්ට අංක 2019/26 චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහයට පරිබාහිරව මෙම තරඟයේද පැවැත්වීමට අවස්ථාව ලබා දී ඇති අතර ජාත්‍යන්තර තරඟ සඳහා පුහුණුවක් එමගින් ලැබෙන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ විසින් දැනුම් දී ඇත. ආ දෙක දැනට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ දිස්ත්‍රික් මට්ටමින් සහ පළාත් මට්ටමින් ඉදිකර ඇති ක්‍රීඩා සංකීර්ණයන්හි මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණු කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට හැකියාව ඇත. නමුත් එම සංකීර්ණ සඳහා ප්‍රවේශ වීමට ප්‍රමාණවත් පහසුකම් ඔවුන්ට අවශ්‍ය උපකරණ රැගෙන යාමට ස්ථාපිත කරන මෙති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වේ. ජාතික පැරාලිම්පික් කමිටුව මගින් පවත්වාගෙන ලබන ජාතික සංචිත සඳහා තේරීම් තරඟ පවත්වන අවස්ථාවන්හිදී මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද ඒ සඳහා සහභාගී වීමේ අවස්ථාව ලබා දී ඇත. ඉහත ඇමුණුම එකෙහි චක්‍රලේඛයට අනුව සෑම වර්ෂයකම පාසල් කලාප පළාත් මට්ටමේ තරඟ පැවැත්වීම සිදු කරයි. එම තරඟවලට සමගාමීව මෙම වර්ෂයට අදාළ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වන ජාතික ක්‍රීඩාවලියල 2027 පෙබරවාරි මස පැවැත්වීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ විසින් සැලසුම් කර ඇති අතර විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ ක්‍රීඩා කුසලතා ප්‍රවර්ධනය සඳහා විශේෂ අධ්‍යාපන ඒකක සහිත පාසල් සඳහා ක්‍රීඩා උපකරණ ලබා දීමද එම අමාත්‍යාංශය විසින් සිදු කර ඇත. ඊට අමතරව එම ක්‍රීඩා සඳහා විශේෂ අධ්‍යාපන ගුරුවරුන් සහ ක්‍රීඩා ගුරුවරුන්, ක්‍රීඩා උපදේශකවරුන් පුහුණු කර ඇත. එමගින් විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ ක්‍රීඩා කුසලතා ඉහළනංවා ගැනීමටත් ඒ සඳහා සහභාගිත්ව ඉහළනංවා ගැනීමටත් අවස්ථාව ලැබී ඇත. එසේම අදාළ ක්‍රීඩා තරඟ පැවැත්වීමේදී විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ ක්‍රීඩා සඳහා භාවිතා කරන උපකරණ මෙන්ම ඔවුන්ට යෝග්‍ය පරිදි ක්‍රීඩා පිට සැකසීමද සිදු කරනු ලබන බවත් උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් දැනුම් දී ඇත. ආ 3 දැනට ඉදිකර ඇති සංකීර්ණයන් සඳහා ආබාධිත ක්‍රීඩිකාවන් සඳහා ප්‍රවේශ පහසුකම් අලුතින් ස්ථාපනය කිරීමට ඇති හැකියාව පිළිබඳ කටයුතු කරගෙන ලබන අතර අලුතින් ඉදිවන ක්‍රීඩා සංකීර්ණ සඳහා මෙම ක්‍රීඩිකාවන් සඳහා අවශ්‍ය ප්‍රවේශ පහසුකම් හා වෙනත් පහසුකම් සකස් කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන ලැබේ. අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශේෂ අවශ්‍ය සහ තහිත සිසුන් සඳහා ක්‍රීඩා තරඟ පැවැත්වීමේදී ක්‍රීඩා පිටයේ සැකසීම සහ පරිසරය සැකසීම සඳහා යෝජිත ක්‍රීඩා උපකරණ භාවිතය පිළිබඳ පළාත් සහ විශේෂ අධ්‍යාපන සහ ක්‍රීඩා විෂය භාර නියෝජ්‍ය සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ක්‍රීඩා උපදේශකවරුන් ක්‍රීඩා ගුරුවරුන් සහ විශේෂ අධ්‍යාපන සම්පත්දායක ගුරුවරුන් පුහුණු කර ඇත. විශේෂ අධ්‍යාපන ඒකක සහිත පාසල්වලට විශේෂ අධ්‍යාපන ක්‍රීඩා පුහුණුව සඳහා අවශ්‍ය උපකරණ යම් ප්‍රමාණයක්ද අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දී ඇති අතර නැවත ඉදිරි වර්ෂවල ප්‍රතිපාදන මගින් අවශ්‍ය උපකරණ ලබා දීමට සැලසුම් කර ඇති බව දන්වා ඇත. ආ 1 ජාතික මට්ටමේ තරඟ සංඛ්‍යාව 1 ජාතික පැරා යෝන් මරල ක්‍රීඩා සූරතාවලිය අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලබන ක්‍රීඩා උළෙල ආර්ථික ගැටලු හමුවේ පසුගිය වර්ෂයේදී පැවැත්වීමට නොහැකි වූ බවින් ජාතික මට්ටමේ තරඟ සඳහා විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට සහභාගී වීමට නොහැකි වූ බව එම අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත. එසේම කලාප හා පළාත් මට්ටමේ මෙම තරඟ මෙම වර්ෂයේදී පවත්වන බවත් ජාතික ක්‍රීඩා උළෙල 2027 පෙබරවාරි මාසයේ පැවැත්වීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇති බව දැනුම් දී ඇත. ආ 2 ජාතික පැරා යෝන් මරල ක්‍රීඩා සූරතාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රගතිය ඇමුණුම 3 වගින් දක්වා ඇත. අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව පළාත් මට්ටමින් ක්‍රීඩා කළ ජයග්‍රහණ කළ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් පැරාලිම්පික් ජාතික තරඟ සඳහා ඉදිරිපත් වී ජයග්‍රහණය කර ඇත. පැරාලිම්පික් ක්‍රීඩා තරඟ සඳහා බස්නාහිර පළාත් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික වශයෙන් සහභාගිත්වය 25 ඩුබායිහිදී ජාත්‍යන්තරව පැවති පැරාලිම්පික් ක්‍රීඩා තරඟ සඳහා ධාවන තරඟ පිටියේ තරඟ සහ ටෙනිස් තරඟ සඳහා විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 8 සහභාගි විය. ඩෙෆ්ලිම්පික් ක්‍රිකට් තරඟාවලිය සඳහා රත්මලාන විහිරි විද්‍යාලයේ සිසුන් 30 සහභාගි විය. ආ 3 නිර්ණායක ක්‍රියාත්මක වේ. සාමාන්‍ය අධ්‍යාපනය ලබන සිසුන් සඳහා පාසල් කලාප පළාත් හා ජාතික මට්ටමින් ක්‍රීඩා තරඟ පවත්වන අතර විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට එම මට්ටම් වලින් තරඟ පවත්වා සමාන අවස්ථා සලසා ඇති බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත. එමෙන්ම ආබාධ සහිත ශිෂ්‍ය වර්ගීකරණය යටතේ සිසුන්ට සහභාගී විය
හැකි. Honorable Minister, in the interest of time, you may read out the salient features and table the document. I see you have a very extensive
Okay, I'll table the document.
Okay, you may read out the salient features on it.
Yeah.
Honorable Vasanta De Silva.
Bhum istuti.
If you have any.
Sir, Krida Amatya Tumani. පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට මට දැනගන්න සතුටුයි. අපි ගොඩක්ම ගරු කරනවා වර්තමාන ක්‍රීඩා අමාත්‍යතුමාට සහ විශේෂ කාරණාවක් සම්බන්ධයෙන්. ඒක තමයි 1996 පස්සේ අවුරුදු 30කට පස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඇද වැටිච්ච තත්ත්වයෙන් ගොඩගන්න ඒ ක්‍රිකට් පරිපාලනය වෙනස් කරමින් ගියක් කරලා තියෙන උත්සාහය සම්බන්ධයෙන්. ඒකම අපි දන්නවා ආබාධ සහිත ප්‍රජාව අතරත් ක්‍රිකට් ක්‍රීඩාවට ලැබියාවක් ක්‍රිකට් ක්‍රීඩාවට විශාල උනන්දුවක් පවතිනවා. ඒකම විවිධ ආබාධිතතාවන් නියෝජනය කරමින් ක්‍රිකට් සම්බන්ධව ක්‍රීඩකයන් සංගම් ගොඩනැගිලා තියෙනවා. හැබැයි මම දන්න තරමට මේ ක්‍රිකට් සංගම් වලට අවස්ථාවක් නැහැ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචි වෙන්න. අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම බිහිරි ක්‍රිකට් කණ්ඩායම් වලට ලියාපදිංචි වීමේ අවස්ථාවක් නැහැ. මොකද පැරා ඔලිම්පික් එක සලකන්නේ නැහැ බිහිරි බව ආබාධතාවක් විදියට. ඒක නිසා ගරු ක්‍රීඩා අමාත්‍යතුමනි ආබාධ සහිත ප්‍රජාවගේ මේ ඒ ඒ ආබාධතාවන් නියෝජනය කරන ක්‍රිකට් කණ්ඩායම් සඳහා ඔබ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ක්‍රිකට් සම්මේලනයක් හෝ ලියාපදිංචි කරලා ජාත්‍යන්තරික වශයෙන් සහ ජාතික වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා ආබාධ ක්ෂේත්‍රයේ කටයුතු කරන්න හැකියාව තියෙනවද සහ ඉදිරි සැලසුම් මොනවාරි ක්‍රියාත්මක වෙනවද කියලා දැනගන්න සතුටුයි.
Honorable Minister of Sports.
ගරු මන්ත්‍රීතුමනි, අපි දැන්ටමත් ඒ ඒ අංශ සඳහා සංගම් ලියාපදිංචි කිරීමට කටයුතු කරගෙන යනවා. අපි ගිය සතියේ ඩෙෆ් ක්‍රිකට් ඇසෝසියේෂන් එකක් ලංකාවේ ස්ථාපිත කරන්න ඒ අයත් එක්ක සාකච්ඡා කරා. ඒ වගේම බ්ලයින්ඩ් ක්‍රිකට් ඇසෝසියේෂන් එකක් පිහිටවන්න සාකච්ඡා කරගෙන යනවා. පැරා ත්‍රෝබෝල් කණ්ඩායම සමඟ සාකච්ඡා කරා ඒගොල්ලන්ගේ සංගමයක් පිහිටවන්න. ඒ අනුව ඒ ඒ අවශ්‍යතා සහිත කණ්ඩායම් වෙනම අඳුනගෙන ඒ අය සඳහා සංගම් පිහිටවලා ඒව විධිමත් කරන්න උදව් කරන්න අපි මේ වෙලාවේ කටයුතු කරමින්
ඉන්නවා. In case you have a second supplementary.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය තමයි ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කරලා තියෙනවා ඉතා වැදගත් කියලා රට තුල ක්‍රීඩා සංස්කෘතියක් බිහි වෙන එක. ක්‍රීඩා සංස්කෘතියක් තුලින් සමාජීය වශයෙන් ආකල්පමය වශයෙන් සහ විශාල ප්‍රබෝධයක් දිරිගැන්වීමක් සමාජය තුළ ජනනය කිරීමට හැකි බව එතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ගරු ක්‍රීඩා අමාත්‍යතුමනි, දැනට වාර්තා වෙන විදියට 32 ලක්ෂයකට අධික ශාරීරික සහ මානසික අපහසුතා තියෙන ප්‍රජාවක් ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන බව ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2024 සංගණන වාර්තාවේ කියවෙනවා. මේ ප්‍රජාව තුළ ක්‍රීඩා සංස්කෘතිය බිහි කරන්න ඔබා මාත්‍යංශයේ කැපවීම පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා ගන්න සතුටුයි.
Honorable Minister.
මේ ප්‍රජා තුළ ක්‍රීඩාවට යොමු කිරීමට තමයි ගරු කතානායකතුමනි අපි මේ සංවිධාන ගොඩනගමින් එයාලට උදව් කරමින් යන්නේ. ඒ වගේම අපි තෑගි මුදල් ලබා දෙනවා ඒ ජයග්‍රාහකීන්ට. අපි 24-25 වර්ෂයේ ජයග්‍රාහකීන්ට මං හිතන්නේ මිලියන 40ක ත්‍යාග මුදල් ලබා දුන්නා. එක ක්‍රීඩකයෙකුට අපි මිලියන 20කට වැඩි ත්‍යාග මුදලක් ලබා දුන්න පැරාලිම්පික් ක්‍රීඩකයෙකුට. ඉතින් ඒ වගේ අපි මේ ක්‍රීඩකයන් දිරිමත් කිරීම ඒ අයට උදව් කිරීම මේ ක්‍රීඩා සංස්කෘතිය ගොඩනැගීම සඳහා අපි මැදිහත් වෙනවා.
Honorable Devananda Suravira towards the Minister of Transport, Highways and Urban Development.
ගරු කතානායකතුමනි, 2025 වර්ෂයේ තුල කොළඹ දිස්ත්‍රික්කයේ තීරෝදරත මගේ ප්‍රවාහනයේ පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සහ කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරීම ජීවනෝපාය ලෙස සිදු කරන පුද්ගලයන් සංඛ්‍යාව වෙනවෙන් වශයෙන්
You don't have to read out the question, Honorable Member, the Honorable Deputy Minister.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවාර අධිකාරියේ මගින් තීරෝදරත ලියාපදිංචි ආරම්භ කර ඇත. සියලුම මගී ප්‍රවාහන තීරෝදරත ලියාපදිංචි වී නොමැති බැවින් 2025 වර්ෂය තුල කොළඹ දිස්ත්‍රික්කයේ තීරෝදරත මගින් ප්‍රවාහනය කිරීම ජීවනෝපාය ලෙස සිදු කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු සම්පූර්ණ වෙන වාර්තා වී නොමැත. සිසුසරී ව්‍යාපෘති යටතේ බස්නාහිර පළාත තුල බස් රථ 93ක් පාසල් ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ඇති අතර මේ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සහනාධාර මුදලක් ගෙවනු ලැබේ. පාසල් ප්‍රවාහන සේවා ලියාපදිංචි කිරීම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ මගින් ආරම්භ කර නොමැති බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ තුල එම සේවාවන්හි ජීවනෝපාය ලෙස සිදු කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු වාර්තා නොවේ. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය 2025 වර්ෂයේ අගභාගයේදී එනම් 25 ඔක්තෝබර් මාස පළමුවනදා සිට ත්‍රීරෝදරත රථ ලියාපදිංචි ආරම්භ කළ නමුත් මේ සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ලියාපදිංචි කිරීමට විශාල කාලයක් වැය වන බැවින් ඒ සඳහා තාක්ෂණික මෙවලමක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇත. මේ වර්ෂය අවසන් වීමට පෙර ත්‍රීරෝදරත ලියාපදිංචි අවසන් කිරීමට බලාපොරොත්තු වේ. එසේ හේයින් මේ වන විට නිවැරදි සංඛ්‍යාලයකට අප සතුව නොමැත. එසේම පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සම්බන්ධව බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය මගින් මගේ සේවා අවසර පත්‍ර ලබාගෙන මගේ සේවා කරන අතර වාරයේම ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් ගාස්තුව ගෙවනු ලබන බස් රථ 70ක් ඇති අතර මෙම බස් රථවල පාසල් දමුන්නා ගුරුවරුන් හැර වෙනත් කිසිවෙකු ගමන් කර නොහැකිය. සෑම කෙනෙකුගේම ගමන් ගාස්තුවෙන් අඩක් අය කරගනි. එසේම බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරියේ මගී සේවා අවසර පත්‍ර ලබාගෙන ඇති බස් රථ 21ක් තෝරාගත් පාසල් සඳහා පාසල් සේවා නමින් සිසුන් රැගෙන යනු ලබන අතර එම බස් රථවල පිටස්තර මගින් එම ගමන් වාරය තුළ රැගෙන යාමෙන් වැළකී සිටින අතර ගමන්ට සම්පූර්ණ ගාස්තු අය කරනු ලබයි. ඒ හැරෙනකොට පුද්ගලික පාසල් වෑන් රථ බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය මගින් දැනට නියාමනයක් සිදු නොවන බැවින් ඒ සම්බන්ධ නිවැරදි දත්තයක් නොමැත. මේ නිසා මගී ප්‍රවාහනයේ ජීවනෝපාය ලෙස සිදු කරන පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කිව නොහැකිය. A3 ගමනාගමන කොමිෂන් සභාව බස්නායක පළාත් මාර්ගගත මගී ප්‍රවාහන අධිකාරිය මගින් තීරෝදාත ලියාපදිංචි කිරීම කාර්යය අවසන් කර නොමැති බැවින් හා පාසල් ප්‍රවාහන සේවා කාර්යාල ප්‍රවාහන සේවා ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර නොමැති බැවින් 2025 වර්ෂය තුල කොළඹ දිස්ත්‍රික්කය තුල උත්පාදනය වී ඇති අවිධිමත් රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැත. බස්නායක පළාත් මගී ප්‍රවාහන අධිකාරිය එබැවින් ප්‍රවාහන සේවා ආශ්‍රිත 2025 වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය තුල උත්පාදනය වී ඇති අවිධිමත් රැකියා අවස්ථා සංඛ්‍යාව නිශ්චිතව කිව නොහැකිය. A1 ගමනාගමන කොමිෂන් සභාව උක්ත සේවාවට අදාළ රෙගුලාසි ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ගැසට් කිරීම නියමිත අතර අදාළ රෙගුලාසි මාර්ගෝපදේශයක් ලෙස පළාත් සභාව හරහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත යොමු කරනු ලැබේ. ඒ අනුව පළාත් තුළ දාවන වන සේවාවන් අදාළ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ ලියාපදිංචි විය යුතුය. ඒ යටතේ අදාළ සේවාවන්හි සේවය යොදවා ඇති සේවක කණ්ඩායම්ද ලියාපදිංචි කරනු ලැබේ. ඒ අනුව සේවා යෝජකයා විසින් සේවකයන් සඳහා සේවක අර්ථ සාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් දායක මුදල් ගෙවිය යුතුය. සේවා යෝජකින් නොමැති අවස්ථාවකදී ස්වයං රැකියා තත්ත්වයේ යටතේ සේවකින් විසින් සේවා නියුක්ත භාර අරමුදලේ සමාජිකත්වයේ ලබාගෙන දායක මුදල් බැර කිරීමට කටයුතු කළ යුතුය. සේවකයා දායක මුදල් ගෙවීමට වෙනුවට ඩිජිටල් කාඩ් පත මගින් මගියාගේ අයකරුණු ලබන ගාස්තුන් කිසියම් ප්‍රතිශතයක් සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදලට බැර කිරීමට අදාළව කටයුතු සැලසුම් කර ඇත. මෙම කාර්යයන් කිරීමට අදාළව ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල සමග අවබෝධතා ගිවිසුමක් එළඹ ඇත. ඒ අනුව සේවා නියුක්තිකයන් භාර සේවා නියුක්තියන්ගේ භාර අරමුදල පනත කාලීන අවශ්‍යතාවය මත සංශෝධනය කිරීමට සේවා නියුක්තියන්ගේ භාර අරමුදල මණ්ඩලය විසින් කටයුතු සිදු කරමින් පවතී. බස්නායක පළාත් මගී ප්‍රවාහන අධිකාරිය කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරීම සම්බන්ධව මේවන විට නීති රෙගුලාසි සම්පාදනය වීමෙන් පවතින අතර මේ වර්ෂයේ අවසන් වනට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් සම්මත කරගෙන ඇති පනතට අනුව නිසි නියාමනයක් බස්නායක පළාත් ප්‍රවාහන අධිකාරිය මගින් සිදු කිරීමට කටයුතු යොදමින් සිටිනු ලැබේ. එසේ හේයින් මේ සම්බන්ධව තවමත් නිවැරදි තොරතුරක් හා දත්තයන් නොමැති අතර මේ වර්ෂයේ අවසන් වීමට පෙර මෙම කාර්යාල ප්‍රවාහන සේවා නියාමනයට යටත් වනු ඇත. A2 අදාළ නොවේ.
Honorable Devanand Surawira, if you have a supplementary question.
ගොඩාක් ස්තුතියි නියෝජ්‍ය අමාත්‍යතුමනි පිළිතුරට. මගේ පළවෙනි ප්‍රශ්නය අපි ඔබතුමන්ලා ප්‍රධාන අමාත්‍යංශයේ විදිහට ප්‍රධාන පනතට රෙගුලාසි පහුගිය කාලයේ පුරාවටම ඒ අදාළ ශේත්‍රයන් පාසල් ප්‍රවාහනය කාර්යාල ප්‍රවාහනය ත්‍රිවිල් රථ සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් ගැන සාකච්ඡා කරමින් පාර්ලිමේන්තුවේ විවිධ අනුකමිටු ගොඩනගමින් ලොකු ගැඹුරු සාකච්ඡාවක් කළා. හැබැයි තවම රෙගුලාසි ගැසට් එකට ගිහිල්ලා නැහැ. මේක අත්‍යවශ්‍ය කටයුත්තක්සේ අපි දකිනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි කොයි කාල පරාසය ඇතුළත මේ රෙගුලාසි ගැසට් කරලා මේ නියාමන ක්‍රියාවලිය සිදුවේවිද කියලා.
ඔව් ගරු මන්ත්‍රීතුමා, මේ අපි පොදු ප්‍රවාහනය නියැලෙන තීරෝ රථ පාසල් ලැබුණු ප්‍රවාහනය කරන ස්කූල් මේ පාසල් ප්‍රවාහනයේ වෑන් රථ, ඒ වගේම කාර්යාල ප්‍රයෝජන සඳහා ගන්නා බස් රථ සඳහා නියාමනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු වලදී අපි ඒවා හදලා තිනවා. ඒ ක්‍රයිටීරියා මොනවද කියන එක හදලා තිනවා. හදලා ඉවරලා දැන් මේ අවස්ථාවේ සිදු වෙන්නේ ඒ අදාළ සේවා සපයන්නන් සමග සාකච්ඡාවක් ආරම්භ කිරීම. මෙතන මේක අපි පළාත් ප්‍රවාහන අධිකාරියත් එක්ක සාකච්ඡා වටයක් යනවා. ඒත් එක්කම ඒ සංගම් සමග සාකච්ඡා වටයක් යනවා. මේන් පසුව තමයි මේක අපි සම්පූර්ණ සමාජ ලෝචනයකට ලක් කරලා ඉවරලා ඒක ස්ථිර කරලා ඉවරලා ඒ අදාළ නීති ක්‍රියාමාර්ග මගින් මේ ගැසට් කරන්න බලාපොරොත්තු වෙන නිසා යම් කාලයක් ගත වෙනවා. අපි හිතනවා දල වශයෙන් මේ අවුරුද්ද ඇතුළත මේ වැඩේ අපිට යම් තාක් දුරට ඉවර කර ගැනීම හැකියාව තියෙන කියලා විශ්වාසය
තියෙනවා.
මගේ දෙවෙනි ප්‍රශ්නේ විශේෂයෙන්ම අපේ රටේ වාහන ආනයනය සම්පූර්ණ 2022 විතර නතර කරලා දැම්මා. නමුත් වර්තමාන රජයේ ඔබතුමන්ලා මේකට නැවත වාහන ආනයනයට අවස්ථාව දුන්නා. ඒකේ විශේෂ තහනමකට ලක් වෙලා තිබුණු ත්‍රිවිල් රථය පවා රටට ගේන්න ඒ වෘත්තීයමය ත්‍රිවිල් රැකියාවේ යෙදෙන අයට අවස්ථාව ලබලා දුන්නා. නමුත් ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, මේ වෙනකොට මේ වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය සමග නැවත ත්‍රිවිල් රථ වෘත්තීයමය ත්‍රිරෝද රථ නියැලෙන්න අර්බුදයකට ගිහිල්ලා ඉන්නවා. එයාගේ වාහනේ පිළිබඳ මොකද මූල්‍ය ප්‍රතිපත්තියත් එක්ක. ඒ නිසා අපි ඔබතුමාගෙන් අහන්නේ අඩුම තරමින් මේ ත්‍රිවිල් රථ සඳහා විශේෂයෙන්ම ඉලෙක්ට්‍රිකල් ත්‍රිවිල් රථයක් ගෙන්නා ගැනීමට මූල්‍ය සහනයක් දෙන්න පුළුවන්ද? දැන් තියෙන ප්‍රතිශතය ඒ කැටගරියට අඩු කරලා.
Honorable Deputy Minister.
May Prashna and Garu Mantri Tumani, Apayamatan Shiji, Tanya Pilduraki, Mudalamatin Samu Saka Chakra, Layada, Tax Favor, Karaki, the Guinea, Samu Giga Saka Chak and Pasodama Pildura Klabadi Hekuan.
Honorable Sunil Rajapaksa to ask the Minister of Defense.
Garu Nyojakata and the Prasnahano.
Garu Nyojakata and Akutumani, Prasnea Eker, Pildura, Gamman Sankia, Visihataraki. මෙම ගම්මාන වශයෙන් ස්ථාපිත කිරීම 24ට අමතරව තවත් ප්‍රතිලාභීන්ට විවිධ ස්ථානවලින් රජයේ ඉඩම් කොටස් ලබා දී රුපියල් මිලියන 1.2ක් දක්වා ප්‍රතිපාදන ලබා දී ඇත. ප්‍රශ්න 2 නැත් පිළිතුර 2 නැත. මෙම ගම්මාන ඉඩම් කැබිලි ලබා දුන් සියලු ප්‍රතිලාභීන් සඳහා ඉදිකිරීම් ප්‍රගතිය අනුව උපරිම මිලියන 1.2ක් දක්වා වාරික වශයෙන් මුදල් ලබා දී ඇත. Prashne Tuna Pilatura, Idikrim, Katu, Avasan Kirimi, Adiranu, Itirimudal, Labadinu Labe Prashne Hatar Pilatura, Najayam Saha, Nayam, Adiavadanam, Paul, Navata Padinchikrim Sada, Yodagana, Raja, Idambale, Atitala Pasukam, Sangwarden Sada, Deda Sisipai, Juli the Hata Dinativa, Yomukarla, the Navata Padinchikrimi, Vyaprudi, Kriatma Kirimi, Sansodi, the Margobadeche. Amunum Eka Vashin Diripatkarna Magin, Sialuma, District Lake Amburum, Pradesh Lake Amburum, Upadesh Labadi at Theatre, Esambandin, Vadidru Upadesh Saito, Dedas Visipai, September, Rusekadina, Denuat Karatibeno. Ratnapura District, Rajay, O Rajeta, Akpat Kargana, Idambal, Yatitala Pasugam, Sangwardan Vyapuri, Samband, Vister, Amunu Dekavashin, Sakasala, Idirupatkarna, Garumantri Tuma, Obutumage, Avashatavita. Prasne A Pilutura Adala Noe.
Honorable Sunil Rajapaksa, if you have a supplementary question.
Niyojakatantun Magapalani Atur Prasne Ahanakalimam Isutia Karan Noni, Openaga Pradesiram Kotasi, Dita Sulugunatu Avastave, Adiavadanam Tatur Pati, Ekolostina Kitia, Ekolostinata Menogota, Lakshapanagane, Labadi, the Hipalani Marke, Gavatin, Epina, the Isutia Pudakaramin, Magapalani Prasne Mama. යොමු කරනවා රත්නපුර දිස්ත්‍රික්කයේ කියන්නේ අවුරුද්දට දෙතුන් වතාවක් දැඩි වර්ෂාපතන තත්ත්වයන්ට මුහුණ දෙන ප්‍රදේශයක් මධ්‍ය අවදානම් කියලා වුණත් හැම වෙලේ මිලිමීටර 150කට වඩා වර්ෂාව වහිනකොට ඒ අය වෙනත් තැන් වලට යන්න උපදෙස් දීලා තියෙන්නේ. එහෙම දීලා තිබුණත් ඒ අයට ගිහිල්ලා දින කිහිපයක් නැවතිලා ඉඳලා අවශ්‍ය පහසුකම් තනිප ආරක්ෂක පහසුකම් නවාතන් පහසුකම් ආදී ලබා දීම සඳහා සුදු ස්ථාන නැහැ. ඉනිසා යම් දවසක දැන් අපි දන්නවා ගිය දිට්ඨා සුලුගුණ අටුවේදී ඕපනාය ප්‍රාදේශීය කොට්ටාසේ පවුල් 109ක් ඒ විදිහට නායම් හේතුවෙන් අයින් කරලා තිබුණා. ඒ වගේම පැන්මඩුල ප්‍රාදේශීය කොට්ටාසේ පවුල් 125ක් ඒ විදිහට අපි අයින් කරලා තිබුණා. මේ අය නැවතවතාව වහින විනිවිදකට යන්න ඕනි. නැව මේ අය යම් අපි ඊළඟට වැඩි වර්ෂාපතනයක් ආවොත් මේ අයට අධ්‍යවදනම් කියලා ඉවත් කරන්න සිද්ධ වෙවි. මෙන්න මේ සඳහා ඉදිරියට එකක් මේ එවැනි තත්ත්වයකට රැඳිමු මධ්‍යස්ථානයක්වත් හදාගන්න දෙවෙනි කාරණේ ඉදිරි වර්ෂ කිහිපය තුළ මේ අය ඒ තැන් වලින් ඉවත් කරලා ආරක්ෂිත තැන් වලට යොමු කරන්න වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා.
Honorable Minister.
Garu Mantitumani, Ape, then make it a Mulikavani, may Jati Godnagal Parishan, Ayatani, Akin Tamay, where Api Kanda Tunakata, a Pradesh, Avadanam Kalapa, Hatiata. Varna වශයෙන් වෙන්කරලා තියෙන සුළු මධ්‍යම සහ අධි අවදානම් කියලා ඒකෙන් මධ්‍ය අවදානම් හඳුනා ගැනීම ඒ ක්‍රමවේදයෙන් නිර්දේශ ලැබලා දෙනවා ඒ සිස්ටම් එකෙන් ඊට පස්සේ ඒකේ අවදානම අඩු කර ගැනීම සඳහා ප්‍රධාන කොටස් තුනකට තු දෙකකට වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ ස්ට්‍රක්චරල් මිටිගේෂන් එහෙම නැත්නම් ඒකේ අනුව ඉදිකිරීම් සම්බන්ධව කටයුතු කොහොමද හරියට නිශ්චිතව සාදාගන්නේ පැතිබැමි හැදීම එහෙම නැත්නම් අර ජල ප්‍රවාහන ඒ අනුව අපි මේ ප්‍රදේශ හඳුනාගෙන තියෙනවා. ඒ වගේම අර නොන් මිටිගේෂන් කියලා තියෙනවා. ඒ කියන්නේ දැනුවත් කිරීම. ඒක තමයි අර පෙර සූදානම ඔවුන්ට දෙන්නේ මේක අවදානම් කලාපේ එහෙම නැත්නම් මධ්‍ය අවදානම් දැන් ඊළඟට තව වැස්සක් මෙච්චර ප්‍රමාණයක් આવොත් අධි අවදානම් කලාපයක් වෙන්න පුළුවන් කියන එක පෙර දැනුම් දීමක් කරන්න ඒකත් අපි විශේෂයෙන්ම දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටමෙනුත් ඒ සූදානම සැලස්මක් හැටියට ආපදා කලමන කරන මධ්‍යස්ථානින් ඒක කරලා තියෙනවා MBRI ඒක එහෙම නැත්නම් ජාතික ගොඩනැගිලි පරිශ්‍රය ආයතනයේ නිර්දේශය උඩ දිස්ත්‍රික් ලේකම්පුරුන්ටත් මේ සම්බන්ධව මුදල් වෙන් කරලා තිනවා ඒ වගේම මේකට අපි කැබිනට් ඇප්‍රූවල් එකකුත් අපි අරන් තිනවා මුදල් වෙන් කරගන්න මේ කටයුත්ත සැලසුම් සහගතව ඉදිරියේදී කටයුතු කරගෙන යන්න. මේකෙන් අපි අර තවත් ප්‍රදේශ තුනක් අපි වෙන් කරගන්නවා, විශේෂයෙන්ම NBRI එකේ නිර්දේශ අනුව ප්‍රවණතා පවතින කලාප, ඒ වගේම සුන්බුන් ගලා යන්න පුළුවන් ඒ මාර්ග, ඒ වගේම සමයි සම්පූර්ණ විනාශයට පත් වෙන්න පුළුවන් මාර්ග තුන වෙන් කළ හඳුනගෙන මහජනයා දැනුවත් කිරීම, එහෙම නැත්නම් පීඩාවත පත් වෙන්න පුළුවන් මිනිස්සු මේ මහජනතාව දැනුවත් කිරීම සඳහා ඕක තමයි පෙර සූදානම.
Honorable Sunil Rajapaksha, in case you have a second supplementary question.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය යොමු කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙවර ඕපනාග ප්‍රාදේශීය ලං කොට්ටාසේ දිට්වා ආපදා තත්ත්වය යටදී වන්දි ගැනීම සඳහා ඉල්ලීමක් කරනකොට මේට වර්ෂ 30කට පෙර ඉඩම නායාම නිසා ඉවත් කරලා ඒ ඉවත් වූ අයට රුපියල් ලක්ෂය බැගින් වන්දි දීලා තිබුණා. ටික කාලයක් කරනකොට ඒ භූමියේ නැවතව තවත් පදිංචි වෙලා මෙවර පදිංචිච්චයට දැන් අවදානම් මේක ඉවත් ඒ විදිහ අවදානම් කියලා ඉවත් කරපු ප්‍රදේශයක් නේ. එතෙන්ට අපිට වන්දි කිවීම හෝ ආධාර කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. මෙන්න මේ විදිහට පෙරවතාවකදී ඒ යම පදිංචිකරුවා ඉවත් කරලා පසු කාලනේ ඒ තමයි නැවත පදිංචි වෙලා නැවතත් ආපදාර ලක් වෙනකොට ආය රජයෙන් වන්දි ඉල්ලන තත්ත්වය වළක්වන්න. ඒ වගේම සමහර අය කලින් අලුතෙන් ලබා දීපු ඉඩමට ගිහිල්ලා තියෙනවා, පරණ දේපල කඩා ඉවත් කරලා ඒක කුලියට දීලා තියෙනවා. ඒතර අලුතෙන් කුලී නිවැසියා එතන අනතුරකටපත් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ එකම ආපදා ස්ථානයේ වෙනුවෙන් නැවත නැවත වන්දි ලබා ගැනීම සහනාධාර ලබා ගැනීම වැළැක්වීම සඳහා නිශ්චිත ක්‍රමවත් නඩත්තු කරන දත්ත පද්ධතිය සකසාගෙන තියෙනවද? ඒ වෙනකන් ඉස්සරහට නඩත්තු කරගෙන යනවද කියන මගේ
හොරබල් ප්‍රශ්නය. හොරබල් මිනිස්ටර්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මන්ත්‍රීතුමා ඒක හරි වැදගත්. ඒ වගේම ඔය ප්‍රශ්නේ හැම දිස්ත්‍රික්කයකම අපිට මතුවෙච්ච කාරණයක් තමයි. ඒක අපි හදාගෙන තියෙනවා වැඩපිළිවෙලක් සහ දත්ත වශයෙන්ම දිත්වාට පෙර සහ දිත්වා සුලිකුණාටුවෙන් පස්සේ ඒක හඳුනාගෙන තියෙනවා. පෙර වන්දි ලබා දී ඇති අයවලුන් කවුද ඒ ලැයිස්තුත් ගත කරලා තියෙනවා. දිත්වා එකෙන් පස්සේ ඔවුන් වෙනත් තැස්ථානයකට ගිහිල්ලා ඒ අවධානයට ලක් වෙලා හානි සිදු වෙලා තියෙනවනේ. ඒ දත්වත් වෙනම අරගෙන තියෙනවා. හරිම සංකීර්ණ ප්‍රශ්නයක්. නමුත් හැම මුළු ලංකාවෙම අපි ඒක හදාගෙන තියෙනවා. තවත් ඉස්සරහටත් හදාගෙනත් යනවා ප්‍රාදේශීය මට්ටමින් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහයෝගයෙන්. ඔබතුමන්ලාගේ මේ ප්‍රදේශෙත් අපි එක කරලත් තියෙනවා, තව කරන්නත් තියෙනවා. විශේෂ වැඩපිළිවෙලක් එක හදලා තියෙනවා.